SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එහෙමනම් මේ සිකුරාදාත් අපි එක් වෙන්නේ ලෝපුරා මේ ගෙවිගෙන එන සතියේදී විවිධ රටවලින් වාර්තා වුණු නුසුම් මේ වගේම වැදගත් තොරතුරු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන අපේ SBS සිංහල සේවයේ ලෝවටා විශේෂාංගයත් එක්ක. මේ සඳහා මේ වෙද්දී ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සුපුරුදු ලෙසින් ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ සතිය පුරා ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු තොරතුරු මොනවද කියලා. අමල්ගෙම අයබෝන් අමල්.
අයබෝන් නිපුණ.
හොඳයි අමල්, අපි අද මුලින්ම කතා කරන්නේ මේ වෙද්දි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් තියෙන ඊශ්‍රායලය සහ ඉරානයේ පිටුපලය ලබන හිස්බුල්ලා සංවිධානය අතර ඇති වෙලා තියෙන යුද්ධමය වාතාවරණය ගැන. අපිට දැනගන්නට ලැබෙන්නේ ලෙබනනය දරුණු යුද්ධයකට අදින මේ තත්ත්වය සඳහා ඇමරිකාව ඒ වගේම ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාවත් එක්ව දින 21ක සටන් විරාමයක් සඳහා මොවුන්ව යොමු කරන්න බලපෑම් කරනවා කියන දේ. අපි මේ ගැන වාර්තා වෙන අලුත්ම තොරතුරු ගැන අමල් එහෙමනම් අපි මුලින්ම අපේ ලොවට විශේෂංගෙන් අද කතා කරමු.
ඔව් නිපුණ, දැන් මේ ලෙබනනේ තියෙන තත්ත්වය ඉතාමත්ම භයානක විදිහට ඊශ්‍රායලය විසින් මේ උන් සඳහන් කරන විදිහට ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න තියෙනවා මේ දකුණු ලෙබනනේ බොහෝ ප්‍රදේශවලට. මෙතනදී ඊශ්‍රායලය සඳහන් කරලා තියෙන උන් හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වලට තමයි මේ දුරදිගාමි පාවිච්චි කළ ප්‍රහාර එල්ල කරන්න කියලා. ඉතින් මෙතන සඳුදා කරපු ප්‍රහාරවලින් පමණ 550කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් මේ මරණයට පත් වෙන පුද්ගලයන් අතර කුඩා දරුවන් ඒ වගේම කාන්තාවනුත් විශාල පිරිසක් ඉන්නවයි කියලා මේ වෙනකොට ලෙබනනින් වාර්තා වෙලා තියෙනවා. ඒ එක දවසක ඒ විදිහට විශාල මරණ සංඛ්‍යාවක් ඇති වුණත් එක්කම ඊට පස්සෙත් තවත් දිගින් දිගටම ඊශ්‍රායලයේ මේ විදිහට ලෙබනනේ සහ කියන්නේ ඊශ්‍රායලය සහ ලෙබනනේ අතර තියෙන කිට්ටු ගම්මානවලට දේශ සීමාව ආසන්නයේ තියෙන ගම්මානවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මුළු ලෙබනනේම දැන් යුදමේ තත්ත්වයකට ඊශ්‍රායලයත් සමග යුද්ධයකට පත්වීමේ ඒ අවදානම තියෙන වටපිටාවක තමයි මේ වෙනකොට ඇමරිකාව සහ අනිකුත් බටහිර රටවල් බොහොම දැඩි ලෙස ඉල්ලීමක් කරලා තියෙන්නේ සති 3ක සටන් විරාමයකට යොමු වන්නට කියලා ඊශ්‍රායලෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් ඊශ්‍රායලයේ ඇතුලේ රජය මේ වෙනකොට බෙදීමක් ඇති වෙලා තියෙනවා සටන් විරාමයක් ලෙබනනේ සම්බන්ධයෙන් තිබිය යුතුද නැද්ද කියන කාරණාව. ඉතින් මේකට සමගාමීව නිපුණ ගාසා තීරයේ ඇති වෙන සටනුත් ඒ වගේම ඉදිරියට යමින් තියෙනවා. මේ ගාසා තීරයේ ඇති වෙච්ච සටන් වලට පරිබාහිර වෙනතන ඒකට අමතරව තමයි මේ විදිහට අලුත් යුද පෙරමුණක් ඊශ්‍රායලයේ ආරම්භ කරලා තියෙන්නේ. ඔවුන් සඳහන් කරන්නේ මීට කලින් හමස් සංවිධානය විනාශ කරන්නට ඔවුන් ආරම්භ කරපු ඒ මෙහෙයුම වගේම දැන් හිස්බුල්ලා සංවිධානයත් විනාශ කරන්න ඔවුන් කටයුතු කරනවායි කියලා ඊයේ දවස වෙනකොට ඊශ්‍රායල් හමුදාව ලෙබනනේ ඒ පල්ලෙහා කොටසේ තියෙන ඊශ්‍රායලත් සමග තියෙන දේශ සීමාව කිට්ටුව තියෙන ගමකට ඇවිල්ලා ඔවුන් සාකච්ඡා කරමින් ඉඳලා තියෙනවා. පාබල හමුදාව පාවිච්චි කරමින් ලෙබනනේ තුල යුද මෙහෙයුමක් ඇති කරන්න මෙතෙක් කල් තිබුණේ ඒ දුරදිගාමි පාවිච්චි කළා. එහෙම නැත්නම් ගුවන් ප්‍රහාර මගින් තමයි හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වලට ප්‍රහාර දීලා තිබුණේ. නමුත් දැන් ඒක උත්සන්න වෙන බවක් තියෙනවා. ඊට ප්‍රතිප්‍රහාර හැටියට හිස්බුල්ලා සංවිධානයේ ඊශ්‍රායලයේ තෙල් අවිව් නුවරට දුරදිගාවියකින් ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. මේ බැලිස්ටික් මිසයිල් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඊශ්‍රායල සඳහන් කරනවා ඔවුන්ට පුළුවන් වුණා කියලා ඒ මිසයිලය ඉලක්කයට එන්නට කලින් ගුවනේදීම ඒක අක්‍රිය කරන්නට ඔවුන්ගේ ආරක්ෂක පද්ධතියට හැකියාව ලැබුණයි කියලා. නමුත් මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ හිස්බුල්ලා සංවිධානය ප්‍රදර්ශනය කළා තියෙනවා ඔවුන්ට හැකියාව තියෙනවායි කියලා මේ බැලිස්ටික් මිසයිල්ස් පාවිච්චි කළා. ඉතාමත් දුර ඉලක්කවලට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ඒ වගේ මිසයිල පාවිච්චි කළා ප්‍රහාරයක් කරන්න පුළුවන් තමන්ගේ සංවිධානය කොතරම් දුර්වලයි කියලා ඊශ්‍රායලය ප්‍රකාශ කරත් ඔවුන්ට මේ අවස්ථාවේදී මිසයිල් ප්‍රහාරය එල්ල කරන්නට පුළුවන්. ඒ එක්කම හිස්බුල්ලා සංවිධානයට අපි දන්නවා සම්පූර්ණයෙන්ම සහාය දෙන්නේ ඉරානය. ඉතින් මේ ඉරානයත් මේ යුද්ධයට ඍජුවම අවුල් වෙලා කලාපීය වශයෙන් විශාල යුද්ධමය තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තියෙනවයි කියන පදනම මත තමයි මේ වෙනකොට ඇමරිකාව මේ සටන් විරාමයට ඉල්ලීමක් කරලා තියෙන්නේ. ඒකට සහාය දක්වන්නට මේ වෙනකොට ප්‍රංශ ජනාධිපතිවරයාත් ඒකට සහභාගී වෙලා ඔහුත් ඉල්ලීමක් කරලා තියෙනවා මේ ලෙබනනේ සම්බන්ධයෙන් තියෙන මේ තත්ත්වය සමනයකට පත් කරන්න. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාත් අදහස් පළ කරලා තියෙනවා ඔහුත් බොහොම දැඩිව ඉල්ලීමක් කළා තියෙනවා ඊශ්‍රායලෙන් ලෙබනනේ සම්බන්ධයෙන් තියෙන මේ යුදමය තත්ත්වය ඒක සටන් විරාමයකට ඉක්මනින්ම යොමු වෙනටයි කියලා.
ඕවා මල්දන් මේ අතරතුරේ ප්‍රංශයට අයිති කුඩා දූපතක් විදිහට සැලකෙන ෆ්‍රෙන්ච් පොලිනීසියා වාසන්නයට චීනය මගින් පැසිෆික් සාගරයට දියත් කරපු චීන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් පතිත වෙලා තිබෙනවා කියලා තොරතුරු වාර්තා වුණා. දැන් මේ ගැන මේ වෙද්දි ලොකු විවාදාත්මක තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මොන වගේ තොරතුරුද අමල් දැන් අපිට දැනගන්නට තියෙන්නේ?
ඔවුන් ඉපන මේ ඉන්ටකොන්ටිනෙන්ටල් මේ බැලිස්ටික් මිසයිල ඉතාමත්ම දුර ඉලක්කවලට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් මේ මිසයිලය, මේක පතිත වෙන්නේ ප්‍රංශ රජයට අයත් පොලිනීසියා වෙනතම් මේ ෆ්‍රෙන්ච් පොලිනීසියා කියන දූපත කිට්ටුව ඔවුන්ගේ පාලනය යටතේ තියෙන මුහුදු සීමාව ඇතුළේ තමයි මේ මිසයිලය පතිත වෙලා පුපුරා ගියේ කියලා. මෙතනදී චීනය සඳහන් කරලා තියෙනවා මේ මිසයිලේ ඔවුන් කිසිම පුපුරණ ද්‍රව්‍යයක් සවි කරලා තිබුණේ නෑ. මේකට මේකට අපි කියන මේ වෝ හෙඩ් එක, එහෙම නැත්නම් මේ මිසයිලේ උඩ සවි කරලා තියෙන මේ පුපුරණ ද්‍රව්‍ය වෙනුවට ඔවුන් එවැනි කිසි දෙයක් නොදා මේ මිසයිලේ පමණක් අත්හදා බැලීමක් තමයි සිද්ධ කරේ කියලා. ඉතින් මේක සෑහෙන කාලයකට පස්සේ තමයි මේ විදිහට චීනය ඔවුන්ගේ දුරදිග මිසයිලයක් අත්හදා බැලීමකට ලක් කරලා තියෙන්නේ. චීනය සඳහන් කරනවා මේ සම්බන්ධයෙන් ඔවුන් මේ මිසයිලය අත්හදා බැලීමේ කටයුත්තට කලින් ඔවුන් ඇමරිකාව දැනුවත් කළයි කියලා. ඒ අනුව ඇමරිකාව සඳහන් පිළි අරගෙන තියෙනවා අත්හදා බැලීම සම්බන්ධයෙන් ඔවුන්ට පූර්ව දැනුවත්වීමක් කළා තිබුණයි කියලා. නමුත් කලාපීය වශයෙන් අනෙකුත් රටවල් මේ වෙනකොට දැඩි කනස්සල්ල පළ කරලා තියෙනවා, ඔවුන්ට මේ පිළිබඳ කිසි පූර්ව දැනුවත්වීමක් නැහැයි කියලා. විශේෂයෙන්ම අපිට දැනගන්න තියෙනවා ඔස්ට්‍රේලියාවත් මේ පිළිබඳ කනස්සල්ල පළ කරලා තියෙනවා. ඒ එක්කම නවසීලන්තයත් මේ පිළිබඳ චීන බලධාරීන්ගෙන් විමසලා තියෙනවා මෙවැනි අත්හදා බැලීමක් සම්බන්ධයෙන් ඇයි ඒ පිළිබඳ පූර්ව දැනුවත්වීමක් නොකළේ කියලා. චීනය මේ පාවිච්චි කරපු මේ මිසයිලය මේකට න්‍යෂ්ටික අවිත් සවි කරන්න පුළුවන් වර්ගයේ අවියක් හැටියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඔවුන් 2017 දී මුල් වතාවට හඳුන්වා දුන්නු ඩොංෆෙන් 31 හැටියට හඳුන්වන අන්තර් මහද්වීප මිසයිල තමයි මේ අවස්ථාවේදී ඔවුන් අත්හදා බලලා තියෙන්නේ. චීනය මෙතනදී කියන්න උත්සාහ කරනවා ඔවුන් මේ තමන්ගේ පුහුණු කටයුත්තක් සඳහා තමයි මේ අත්හදා බැලීම කළේ කියලා. නමුත් මේ වෙනකොට චීනයත් ඒ වගේම තායිවානයත් අතර තියෙන ඒ උණුසුම්කාරී තත්ත්වයක් එක්කලා බොහෝ දෙනා විශ්වාස කරන්නේ චීනය බොහොම ප්‍රබල පණිවිඩයක් දෙන්නට උත්සාහ කළා කියලා. මේ අවස්ථාවේදී ඔවුනට අවශ්‍ය වුණොත් දුරදිග අවි පාවිච්චි කරලා ඒ ශක්තිය තමන්ට තියෙනවයි කියන කාරණාව ප්‍රදර්ශනය කිරීමට මේ අත්හදා බැලීම සිද්ධ කළයි කියලා.
හොඳයි, අපි දැන් ඇමරිකාව පැත්තට තමයි යන්නේ. ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් බදාත දවසේදී යුක්‍රේනය සඳහා $375 මිලියන මිලිටරි ආධාර ප්‍රකාශයට පත් කරා. ඉතින් රොකට් ලන්චර්ස්, මිලිටරි රථ සහ තවත් යුද්ධමය ආධාර මෙහි තියෙනවා. ඒ වගේම රුසියාවේ මේ කුරිරු ආක්‍රමණයට එරෙහිව යුක්‍රේනයේ ආරක්ෂාව සඳහා ඇමරිකාව තදින්ම කැපවෙන බවත්, වොෂින්ටනය මේ නව යුද්ධමය ආධාර හැකිමනින් යුක්‍රේනයට ලබා දෙන බවත් ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරා. අපි මේ ගැන ඇමරිකාව පැත්තෙන් මොනවද වාර්තා වෙන්නේ කියලා දැනගන්න කැමතියි.
ඔව් නිපුණ, දැන් ගිය සතියේ වෙනකොට යුක්‍රේන් ජනාධිපති ජෙලෙන්ස්කි ඇමරිකාවට ගිහිල්ලා තිබුණා එක්සත් ජාතීන්ගේ මහා සමුළු අමතන්නට. ඊට පස්සේ ඔහු ජෝ බයිඩන් ජනාධිපතිවරයාත් හමු වෙලා තිබුණා. මේ යන හැම අවස්ථාවකම ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා තමන්ගේ රටට ඇමරිකාවෙන් යුද ආධාර ලබා ගැනීම සඳහා සමත් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදීත් ඔහුට $375 මිලියන මේ විදිහට ඇමරිකානු ආධාර, විශේෂයෙන්ම පුපුරණ ද්‍රව්‍ය, ඒ වගේම දුරදිග අවි වලට පාවිච්චි කරන ඒ උණ්ඩ වගේ දේවල් ලබා ගැනීමට ඔහු සමත් වෙලා තියෙනවා. මෙතන විශේෂයෙන්ම රුසියාව විසින් එල්ල කරන ප්‍රහාර ඒව ව්‍යර්ථ කිරීමට අවශ්‍ය උපකරණත් ලබා ගන්න වෙනවා. ඊට අමතරව යුද ටැංකි වගේ උපකරණත් ඒ දැනට ලබා දීලා තියෙන යුද ටැංකි වලට අවශ්‍ය අමතර කොටසුත් ඔවුන් ලබා දුන්නයි කියලා සඳහන් වෙනවා මේ අලුතෙන් ලබා දුන්නු ආධාර මුදලේ කොටසක් හැටියට. මේ වෙනකොට නිපුණ ඇමරිකාව යුක්‍රේනය සඳහා වියදම් කරලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන නෙමෙයි $175 මිලියන. ඉතින් අපි මේක දළ වශයෙන් බැලුවොත් ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය අවුරුදු දෙකහා මාරක විතර දළ ජාතික නිෂ්පාදනයට සමානයි. තරම් අති විශාල ධනස්කන්ධයක් ඇමරිකාව මේ වෙනකොට රුසියාව සහ යුක්‍රේනය අතර තියෙන යුද්ධයේ යුක්‍රේනයේ පැත්තෙන් තමන්ගේ භූමි ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කියලා මේ විදිහට මේ අති විශාල දැවැන්ත මුදලක් මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳ විශාල විවේචනයක් විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. ඔහු සඳහන් කළා තියෙනවා ඔහු ජනාධිපති වුණොත් මේ තරම් විශාල මුදලක් ලබා දෙන්නේ නැහැ. ඔහු සඳහන් කළා තියෙනවා හැමතිස්සෙම ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා ඇමරිකට ඇවිල්ලා යනකොට ඔහු හිස අතින් යන්නේ නැහැ, විශාල මුදලක් ඇමරිකාවෙන් සාක්කුවේ දාගෙන තමයි යන්නේ කියලා.
ඕ ඇමරිකාව පැත්තෙන්ම වාර්තා වෙන තවත් පුවතක් ගැන තමයි අපි දැන් කතා කරන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා දවසේදී දැඩි ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මේ ඇමරිකා දවල මන්දිර අපේක්ෂකයෙකුට හරි හිටපු ජනාධිපතිවරයෙකුට හරි හානි සිදු කිරීමට ඉස්ලාමීය ජනරජය සම්බන්ධ වුණොත් ඉරානය කැබලිවලට පුපුරවා හරිය යුතුයි කියන කාරණාව. මේ මෑත මාසවලදී ඔහුට එල්ල වුණ ඝාතන තැත් දෙකකින් පස්සේ ටෙහෙරානයේ සම්බන්ධතාවයක් මේ සඳහා ඇති කියලා ඇමරිකානු බුද්ධි අංශ අනතුරු ඇඟවීමත් එක්ක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ආකාරයෙන් දැඩි සහ ප්‍රකෝපකාරී ප්‍රකාශයන් සිද්ධ කරන්නේ. මේ ගැන අවසන් වශයෙන් කතා කරමු.
ඔව්, මේකේ තවත් විශේෂ භාවයක් තියෙනවා නිපුණ. ඒ තමයි ඉරානයේ නව ජනාධිපති ඔහු නිව්යෝර්ක් නුවරට ඇවිල්ලා තිබුණා එක්සත් ජාතීන්ගේ මහ සමුළු අමතක. ඉතින් ඒ වටපිටාව තුළ තමයි මේ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් මේ චෝදනාව එල්ල කරන්නේ. ඔහු සඳහන් කරන්නේ ඉරානය ඇමරිකාවේ මහා ජනාධිපතිවරණයේ නොවැම්බර් මාසේ 5 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකුට අත තියලා තිබුණොත් ඒකට ප්‍රතිප්‍රහාර එල්ල කරන තමන් සූදානම් කියලා. ඉතින් තමන් ජනාධිපති ධූරයේ ඉන්න අවස්ථාවක ඉරානය ඕනෑම විදිහකින් ඇමරිකාවේ දේශපාලඥයෙකුට අත තිබ්බොත් ඉරානය කුඩේ කුඩු වෙන්න, එහෙම නැත්නම් සුන්නත් දූලි වෙන්න තමන් ප්‍රහාර එල්ල කරන්න යොමු වෙනවා කියලා ඒ තර්ජනේ සිද්ධ කරලා තියෙනවා. මේකට හේතු වෙලා තියෙන්නේ ඇමරිකාවේ බලධාරීන් සැකයක් පළ කරලා තියෙනවා. මීට කලින් අවස්ථා දෙකකදී ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කරන්නට ඒ සැලසුම් ව්‍යර්ථ වුණා. ඒ එක්කම තවත් සැලසුම් තියෙනට ඇති කියලා උපකල්පනය කිරීමකුත් තියෙනවා. ඉතින් මේ විදිහට ඇමරිකාවේ ජනාධිපතිවරණය ඒකට බලපෑම් කරන්න, එහෙම නැත්නම් වෙන ඒ ප්‍රතිඵලය වෙනස් කරන්න හෝ ඒ අපේක්ෂකයන්ට ඍජුව හෝ වක්‍රව තර්ජනය කරන්නට ඉරානය යම් කිසි සූදානමක් තියෙනවයි කියන කාරණාව අවධාරණය වෙලා තියෙනවා. ඉතින් ඒකේ සත්‍යාසත්‍යභාවය කෙසේ වුණත් ඒ සම්බන්ධයෙන් බොහොම දැඩිව ප්‍රතිචාර දක්වමින් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරලා තියෙන්නේ ඉරානයට අනතුරු ඇඟවීමක් කරලා තියෙන්නේ. තමන්ගේ රටට මොකක් හරි වුණොත් අනතුරක් ඉරානයේ සිද්ධ කරොත් ඉරානයේ නගර සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට තමන් අප කැප වෙනවයි කියලා.
හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ සිකුරාදාත් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වෙලා මේ ගෙවිගෙන යන සතියේදී ලෝකයේ විවිධ අතින් වාර්තා වුණ උණුසුම් ඒ වගේම වැදගත් තොරතුරු පිළිබඳව අපිව දැනුවත් කරාට. එහෙමනම් අපි ලබන සතියේත් යලිත් මුණ ගැහෙමු. අයිබුවන් අමල්, සුබ දවසක් ඔබට.
අයිබුවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.